Gacchami.
Sanghang saranang gacchami.
Sanghang saranang gacchami.
Dutiyampi Buddhang saranang gacchami.
Dutiyampi Buddhang saranang gacchami.
Dutiyampi Dhammang saranang gacchami.
Dutiyampi Dhammang saranang gacchami.
Dutiyampi Sanghang saranang gacchami.
Dutiyampi Sanghang saranang gacchami.
Tatiyampi Buddhang saranang gacchami.
Tatiyampi Buddhang saranang gacchami.
Tatiyampi Dhammang saranang gacchami.
Tatiyampi Dhammang saranang gacchami.
Tatiyampi Sanghang saranang gacchami.
Tatiyampi Sanghang saranang gacchami.
Saranagamanam sampurnam. Panatipata veramani sikkhapadam samadhiyami.
Panatipata veramani sikkhapadam samadhiyami.
Adinnadana veramani sikkhapadam samadhiyami.
Adinnadana veramani sikkhapadam samadhiyami.
Kame sumichachara veramani sikkhapadam samadhiyami.
Kame sumichachara veramani sikkhapadam samadhiyami.
Musavada veramani sikkhapadam samadhiyami.
Musavada veramani sikkhapadam samadhiyami.
Suramera majjhapama dattana veramani sikkhapadam samadhiyami.
Suramera majjhapama dattana veramani sikkhapadam samadhiyami.
Tisranena saddhin pancha silam dhammam sadukam surakkitam katva appamadena sampadetappam.
Amaye.
Namo tas bhagavato arahato samma sambuddhas. Namo tas bhagavato arahato samma sambuddhas. Namo tas bhagavato arahato samma sambuddhas. Katamancha uso dukkhaṃ ariya saccaṃ jātipi dukkha jarāpi dukkha vyādipi dukkha maraṇampi dukkhaṃ soka parideva dukkha dōmanassu pāyāsā dukkha yampiccaṃ na labati tampi dukkhaṃ saṅkhicchena pañcupādānakkhandā dukkhāti. උතුම බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මා මේ උතුම් ආර්ය භූමිර බෙහිකලා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අති ගෞරවනීය වතුරගම නන්දසිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේ සහභාගී වෙන්නේ සූම් තාක්ෂණයේ ඔස්සේ සෑම සෙනසුරාද දිනකම පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ 34 වන ධර්ම දේශනාවටයි. පහුගිය ධර්ම දේශනා කීපයක්ම අපට රෙකෝඩ් කරපු දාන්න සිද්ධ වුණා. එකක් තමයි පළවෙනි එක වික්ෂන් වහන්සේ ලංකාවට වඩින දවස තිබුණ නිසා ඒ දවසේ ධර්ම දේශනාව කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඊළඟ දෙවෙනි සෙනසුරාදා දවස උනේ වැඩසටහනක් තියෙන දවසක්. එතකොට ලංකාවේ වෙලාවෙන් අපිට වැඩසටහන මැදදී ධර්ම දේශනාවක් කරන්න හැකියාවක් නැති නිසා ඔස්ට්‍රේලියාවෙ ඉන්නකොට වැඩසටහන් තියෙද්දිත් අපි රාත්‍රී කාලයේදී වැඩසටහන අවසාන වෙලා ධර්ම දේශනාව කරා. නමුත් ලංකා වේලාවෙන් අපිට වැඩසටහන පැවැත්වෙන වෙලාව තුලදී තමයි ධර්ම දේශනාව කරන්න වෙලා තිබුණේ. මේ වෙලාවෙන් දෙකමාර නිසා ඒක නිසා රෙකෝඩ් කරපු ධර්ම දේශනාවක් දාන්න උනා. පහුගිය සතියේදී මේ ලංකාවේ මං හිතන්නේ හැම කෙනෙක් වගේ දන්නා බොහොම අපේ ප්‍රදේශයේ බොහොම මේ අකුණු සහිත වෙයි වගේ බොහොම මේ සිග්නල් හොඳටම නැහැ. ඒ වගේම විදුලිය තිබුණ නැහැ. අපිට සමහරට මේ ටෙලිෆෝන් එක පවා චාර්ජ් කරගන්න විදිහක් නැති වගේ ගොඩක් අපහසුතා ඇති වුණ නිසා එම ධර්ම දේශනාවට සූදානම් වෙලා හිටියත් අවසාන මොහොත දක්වාම උත්සාහ කළත් අපට ඒ ධර්ම දේශනාවත් කරගන්න බැරි වුණා. ඉතින් අද දිනේදීත් බොහෝ දුෂ්කරතා මැද තමයි කරගෙන යන්නේ. මොකද වෙන මොකුත් දුෂ්කරතාවයක් නෙමෙයි. අපට මේ විදුලිය හැම වෙලාවෙම යනවා ආපහු වෙනවා, ඒ වගේ සිග්නල් නැති වෙනවා. මේ ප්‍රදේශයට කොහොමත් ටික සිග්නල් අඩුයි අපි ඉන්න ස්ථානෙට, මේ කැලෑවද ප්‍රදේශයක් නිසා. ඉතින් මැදදී සමහරක ධර්ම දේශනාවේදී අපට පොඩි පොඩි අපහසුතා ඇති වෙන්න පුළුවන්. නමුත් මේ Wi-Fi එක වැඩ නොකරොත් මේ ටෙලිෆෝන් එකේ හොට්ස්පොට් වලින් හරි ඒක දිගට පවත්වා ගන්න යන්න උත්සාහ කරනවා. යම් හේකින් මැද්දි මේ විසන්ධි වුණොත් සුළු වෙලාවක් රැඳෙන්න නැවත මේ සම්බන්ධ වෙන්න උත්සාහ කරන නිසා. හොඳයි, එහෙනම් අද දිනේදී මාතෘකා කරගත්තේ අපි සච්ච විභංග සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම දේශනා කරානේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඊට පස්සේ ඒක විස්තර කරලා කරන සූත්‍රය තමයි මේ සච්ච විභංග සූත්‍රය කියලා කියන්නේ. මේ සච්ච විභංග සූත්‍රයේදී දුක්ඛ සත්‍ය විස්තර කරපු විදිහ තමයි බුදුරජාණන් මෙන්නාසේ මාතෘකා කරගත්තේ. කතමාචාවසු දුක්ඛාරිය සත්‍ය. මොකද්ද මේ දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛා, දුක්ඛ දෝමනසුපායාස දුක්ඛා, යම්පිච්ඡන් ලැබති තම්පි දුක්ඛං, සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මේක විස්තර කරනවා. එතකොට අපි මේ මුල කොටස් නම් අපිට බොහොම පහසුයි. ජාති දුකයි, ජරා දුකයි අපි මේ ඔක්කොම මකායන පස්සන කොටස ඉද බලාගෙන ආවා. ව්‍යාධි දුක්, මරණ දුක, ඊළඟට මේ ශෝක පරිදේව, ඒව ගැනත් අපි යම් ප්‍රමාණයක මේ චිත්තාන පස්සන කොටස ඉද කරගෙන ගියා. එහෙනම් මේ සියල්ලම දුකයි දුකයි කියලා අන්තිම උත්‍රයන්හස දේශනා කරනවා. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධේමයි දුක කියලා කියනවා. ඒ කියන්නේ දුක කොටින්ම කියනවා නම් කියන්නේ මේ සියලු දුක් එකතු කරලා එක තැනකට එකතු කරලා තමයි මේ කියන්නේ. කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධේමයි දුක කියන එක විස්තර කරනවා. එහෙමනම් අපිට තව දැන් මේ සිත ගැන කතා කරා, ලෝක ගැන කතා කරා, නාම රූප කියලා කතා කරා, ධාතු ස්වභාවයන් කතා කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ ඇත්ත දකින්න කියලා ස්කන්ධ, ධායතු, ආයතන ආකාරයට. ඒකට ස්කන්ධ කියලා කියන්නේ අපි විස්තර කරන්නේ තාම ධාතු ස්වභාවයෙන් අපි යම් ප්‍රමාණයකට අවබෝධ කරගත්තා. කායන පස්සනාව, වේදනා පස්සනාව, චිත්තන පස්සනාව, ගිරණ පස්සනාව සියල්ලෙම. ඊළඟට ආයතන විදිහට ආයතනායක ක්‍රියාකාරීත්වයක් පමණයි මේ ලෝකෙම හදලා දෙන ආයතන කියලා ආයතන ආශීම බොහෝ දුරට බලලා තිනවා. එමනම් අපි තව බලලා නැත්නම් මේ ස්කන්ධ කියන ආකාරයට තමයි අපි බලලා නැත්තේ. හොඳයි, එහෙනම් අද දිනේදී අපි මේ ස්කන්ධ කියන විදිහට බලන්නේ කොහොමද කියලා බලමු. එහෙම නැත්තම් බුදුජනන වහන්සේ සියල්ලම කියලා අවසානට දේශනා කරන්නේ සංකිටේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. මේ සියලු දුක් ඔක්කොම එක කොටකට එකතු කරලා පංච උපාදානස්කන්ධේම දුකයි කියලා තමයි විස්තර කරන්නේ. එහෙනම් අපි බලමු මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. අපි දැන් තේරුම් අරගෙන ආවා මේ හිත තියෙන ඇයට තමයි දුක තියෙන්නේ. හිත තියෙනකොට තමයි දුක තියෙන්නේ. හිත ක්‍රියාත්මක නොවනකොට දුක නෑ කියන අපි යම් අවබෝධයකට ඇවිල්ලා තියෙනවා මේ චිත්තානුපස්සනාව කොටසත් කරගෙන යනකොට. එහෙමනම් අපි දැන් බලමු මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා. මේක දැන් විශේෂයෙන්ම භික්ෂුන් හදට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ අලුතෙන් කට්ටිය මේ මැද දේශනාවලට ආවොත් ඉතින් ඒගොල්ලන්ට පොඩ්ඩක් අමාරු වෙනවා ඇත්තටම. ඒක ඉතින් අපිට කරන්න දෙයක්වත් නැහැ ඇත්තටම කියනවා නම්. මොකද අපි මේ දේශනාව බොහෝම සරලව කරගෙන ආවේ. මුලින් ඉඳලා සහභාගී වුණ අය දන්නවා ඉතාමත්ම සරල තැනකින් පටන්ගෙන අපි පියවරෙන් පියවරට බොහොම සරලව තමා මෙතෙන් දෙනකන් ආවේ. එතකොට මෙතනින් අපිට ඒ සරල තැන විස්තර කරනවා කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපිට මේ ධර්ම මාර්ගයේ යම් ප්‍රමාණයකට ගිහිල්ලා මේ දිගටම මේක යම් කෙනෙක් අනුගමනය කරගෙන ආවා නම් එයාට එතනින් එහාට දැනගත යුතු ධර්ම කරුණුත් විස්තර කරන එක කරල යුතුයි කියලා හිතන සමාහටක බොහෝ විට ඔය මුළු කොටස් බොහෝ තැන්වලදී අහන්න ලැබුණට යම් කෙනෙක් මේ ගැඹුරු ධර්මයේ ගවේෂණය කරනවා නම් අහන්න බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලොන්ට සමාහටක මේ ධර්මයේ අහන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි මං හිතනවා මේ මේ මතු පිටින් දේශනා කරන ධර්ම වලට වඩා මේ සරල ධර්ම වලට වඩා අපි චුට්ටක් මේ ගැඹුරු කරුණුත් යම් ප්‍රමාණයකට හෝ දේශනා කළ යුතුයි කියන අදහසින් තමයි දේශනා කරන්නේ. එතකොට සමහර කෙනෙක් මං හිතනවා මේ තේරෙන්නේ නැහැ කියලා අයින් වුණ පිරිසකුත් ඇති. නමුත් ඒගොල්ලෝ මං හිතන අනිත් අය ගැන හිතලා ඒක චුට්ටක් ඉවසනවා නම් හොඳයි කියලා. එහෙමනම් අපි දැන් බලන්නේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා. අපි මේ පංච උපාදානස්කන්ධය කියන වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් පෘථග්ජන භූමියේ සිට සෝවන් ඵලයට පත් වෙන්නත් අවබෝධ කරගන්න ඕනේ පංච උපාදානස්කන්ධය කියන. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ළඟට සෝවාන් කියන සකුද්දාගාමි වෙනකොටත් අවබෝධ කරගන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඊළඟට සකුද්දාගාමි කියන අනාගාමී වෙන්නත් අවබෝධ කරගැතිත්තේ මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. අනාගාමි කියන අරිහත් වෙන්නත් අවබෝධ කරගැතිත්තේ මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආරියතුන් වහන්සේ මොනවද කරන්න තියෙන්නේ කියලා. ඒකට බුදුහාමුදුර දේශනා කරනවා ආරියතුන් වහන්සේටත් කරන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේමයි මෙනෙහි කරන්න තියෙන්නේ ditta ධම්ම සුඛ විහරණේ සඳහා කියලා. එහෙමනම් අපිට මේ පංච උපාදානස්කන්ධේ කියන එක ඊටාම වැදගත් දෙයක්. අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතු දෙයක්. හැබැයි අපි මෙතෙන් එනකන් දැන් කායන වසනා වේදනා වසනා චිත්තන වසනාව කියන තුනින්ම ලෝකෙ ගැන අවබෝධ කරගෙන හොයාගෙන හොයාගෙන එනකොට අපි පහුගිය දේශනාවලට එනකොට අපි මුළු ලෝකෙම ගැන යම් ප්‍රමාණික අවබෝධයකට ඇවිල්ලා තිබුණා. නාම රූප කියන එක නේද? අපි මේ සිත කියන්නේ නාම රූප කියලා තේරුම් ගත්තා. බාහිර රූපය ආධ්‍යාත්මික රූපය එකතු වෙනකොට විඥාන ධාතුව තියෙන නිසා නාම ධර්ම ටිකක් ඇති වෙනවා. මේක තමයි ලෝකෙම තියෙන්නේ. ලෝකෙම තියෙන්නේ ධාතු හයයි. සතර මහා ධාතුන්ගෙන් ඇදිච්ච රූප තියෙනවා. ඊළඟට ආකාශ ධාතුව කියලා හිස් ස්වභාවයක් තියෙනවා. පස්වෙනි ධාතුනේ විඤ්ඤාණ ධාතුව තියෙනවා කියලා අපි මෙන්න මේ මුළු ලෝකෙම ගැන යම් තීරණයකට ඇවිල්ලා ලොකු අවබෝධයකට යම් සුතමේ ඥාණයේ වශයෙන් හරි ඇවිල්ලා ඉන්නවා. එතකොට අපි තේරුම් ගත්තේ අවසානට මේ සිත කියන එක කියන්නේ මේ නාම සහ රූප කියලා අපි තේරුම් ගත්තා. එහෙනම් ওই විදිහට තේරුම් අරගෙන අපි අතීතෙත් නාම රූප හැර වෙන මොනවත් තිබුණේ නැහැ. වර්තමානයේත් නාම රූප හැර වෙන මොකුත් නැහැ. අනාගතෙත් නාම රූප හැර වෙනමකුත් නැහැ කියලා යම් කිසි තේරුමකට ආවා. ඒ වගේම අපි තේරුම් ගත්තා මේ හේතුඵල හේතුඵලයක් බොරුවක්. මේ හේතු දෙකක් රූප දෙකක් එකතු වෙනකොට විඥාන කියන්නේ නැත්තම් පණ තියෙන නිසා නාම ධර්ම ටිකක් ඇති වෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා ওই විදිහට අපි යම් යම් ප්‍රමාණ වලින් මෙන්න මේ ලෝකෙ ගැන යම් යම් අවබෝධ ඇති කරගෙන තියෙනවා. එතකොට මුලින් ඉඳලාම දේශනාවට සහභාගී වුණ අයට මතක ඇති අපි කායානුපස්සනාව පටන් ගන්න කාලෙදිම කතා කරා මේ මම කියලා කියන්නේ මම කියලා ඉන්නව නම් කෙනෙක් අන්න එයාට කෑලි දෙකක් තියෙනවා කියලා අපි මතක ඇති. බොහොම සරල භාවනාව කරා කෑලි දෙකක් කියලා. මිහින්නාසි කිව්වා මේ බොහොම සරලයි හැබැයි මේක හොඳට කරන්න. එතකොට පස්සේ කරන ඒවා හොඳට තේරෙවි කියලා. එතකොට ඒ කෑලි දෙකක් කියලා අපි කිව්වා කාය සහ සිත කියලා. එනම් මේ නාම රූප කියනකොට අපට ඒ දෙක මේ දැන් මේ නාම රූප විදිහට කියන්නත් පුළුවන්. මොකද්ද? කය කියන්නේ රූප සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එක. නාම කියලා කියනවා මෙන්න මේ සිත කියන කොටසට. එහෙනම් ඒක තමයි මේ කැලේ දෙක කියලා අපි කිව්වා. ඊළඟට දැන් ඔන්න අපට දැන් අපි කිව්වා ඉපදෙනකොට හම්බෙන්නේ කැලේ දෙකක් කය සහ සිත කියලා. එතකොට අපි තවත් මේ සිත ගැන කරගෙන යනකොට අපි ඉගෙන ගත්ත සිත කියන්නේ නාම රූප කියලා. රූප විදිහට බලනකොට මේ සිත හැදෙන්න රූප ඕනේ. රූප හැදුනහම නාම ටිකක් හැදෙනවා. එතකොට මේ නාම කොටස තමයි සිත කියන කොටසට අයිති වෙන. හැබැයි නාම වලට රූප නැතු වෙන්නත් බෑ. රූප වලට නාම නැතු වෙන්නත් බෑ. අපි දන්නවා මේ රූපෙට සිත කියන එක නැත්තම් නාම කොටස ක්‍රියාත්මක නොවුනොත් එයාට පවතින ක්‍රමයක් නැති වෙනවා. ඊළඟට මේ රූප කොටස නැතුව නාම වලට සිතට හැදෙන්න ක්‍රමයක් නැහැ. නාම ධර්ම හැදෙන්න නම් මේ බාහිර රූපේ ආධ්‍යාත්ම රූපේ කියන එක තියෙන්න ඕනේ. මං හිතන්නේ මේවා මුලින් ඉඳලා අහගෙන ඉන්න පිරිසට මේ වචන මහින්නාසි කියනකොට මොකද්ද මේ කියන්නේ කියන හොඳට තේරෙනවා වෙන්න ඕනේ. එතකොට දැන් ඊනම් අපි තවත් ටිකක් බලමු. මේ බුදුරජාණන් වහන්සේ ඉපදෙනවා කියනකොට අපි දැන් කිව්වා අපට සිතකුයි කයකුයි ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කොහොමද මේ සිත මේ ඉපදෙනවා කියන එක විස්තර කරලා තියෙන්නේ කියලා බලමු. ස්කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන් ලැබීම නැත්නම් ආයතන හම්බුණාට පස්සේ කියන්නේ ආධ්‍යාත්මික රූප හම්බුණාට පස්සේ ඒ වගේ ස්කන්ධ පහළවීම තමයි මේ ඉපදීම කියන්නේ කියලා කිව්වා. එතකොට අපි කිව්වේ කයකුයි සිතකුයි කියලා. එහෙමනම් කය කියන එක තමයි මේ ආයතන කියේ. කය කියන එකනේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ටික කයනේ. කය කොටස ඊළඟට ස්කන්ධ කියලා කිව්වේ. මේ ස්කන්ධ කිව්වේ සිතට. එහෙනම් අපි සිත කියලා හොයාගත්තේ මේ නාම රූප කියලා කොටස් දෙක. එතකොට මේකට ස්කන්ධ කියලා කියනවා. මොකද්ද මේ ස්කන්ධ කියලා කියන්නේ? මේ පංච උපාදාන ස්කන්ධය නැත්නම් පංචස්කන්ධය කියන එක තමයි මේ විස්තර කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ සිතටම තමයි මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියලා තියෙන්නේ. එතකොට මේක අපි තව මෙහෙම අපි නිකම්ම සිතට පංච උපාදාන ස්කන්ධ කිව්ව කියලා මෙහෙම නිකම්ම කියලා හරියන්නේ නැහැ. අපි මේක පරීක්ෂා කරලා හොයලා බලා ගන්න ඕනේ ඇයි මේ සිතට පංච උපාදානස්කන්ධය කිව්වේ කියලා. මොකක්ද මේ පංච උපාදානස්කන්ධය? එහෙනම් අපි මේක හොයලා බලමු. එහෙමනම් අපි දැන් හොයාගත්ත සිත නාම රූප කියලා හොයාගත්තනේ. ඒකේ රූප කියන්නේ මොකද්ද? බාහිර රූපයයි ආධ්‍යාත්මික රූපයයි තමයි රූප. එතකොට ඔන්න රූප තියෙනවා දෙකක්. රූප ගොඩේ කෑලි දෙකක් තියෙනවා. එතකොට නාම කියන්නේ මොනවද? අපි ඒකත් ඉගෙන ගත්තා. මොකද්ද? පස්ස, වේදනා, සංඥා, චේතනා, මානසිකාර. ඔන්න මේ පහ. සබ්බචිත්ත සාධාරණ චෛතසික පහ නාම කියලා කිව්වා. එතකොට අපි මේ හොයාගත්ත නාම රූප කියන එකේ තියෙනවා කොටස් හතක්. රූප කියන තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කසුන් මහත්තයා ඇහෙනවද?
ආ තෙරුවන් සරණයි මිෂිනවස ඇහෙනවා අපිට.
ඇහෙනවද? ඔව් මේ පවර් කට් එකක් ආවා. දැන් මම හොට්ස්පොට් එක දාගෙන යන්නේ. හරි. හොඳයි. එතකොට අපි මේ දැන් අපි කතා කරේ මේ නාම රූප කියන එක. මං හිතන ඒ කොටස ඇහුණද?
ඇහුණා මිෂිනවස.
ඇහුණනේ. හරි හරි හරි. එහෙමනම් නාම රූප කියන කොටස තමයි අපි කතා කරේ. එතකොට රූප කියන කොටසට කොටස් දෙකක් අයිති. බාහිර රූපය, ආධ්‍යාත්මික රූපය, රූප කියනවා. එතකොට දෙකයි. නාම අපි පහක් කිව්වා. සබ්බචිත සාධාරණ චෛතසික කියලා මොනවාද? පස්ස, වේදනා, සංඥා, චේතනා, මානසිකාර කියලා කිව්වා. හරි. එහෙමනම් කොටස් හතක් දැන් ඔන්න අපි මේ සිත කියලා හොයාගත්ත එකේ කොටස් හතක් එකතුල තමයි හැදෙන්නේ. එහෙනම් අපි බලමු මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද කියලා. පංච උපාදානස්කන්ධේ පංච කියන්නේ පහ. උපාදානස්කන්ධේ උපාදානිය වුණු ස්කන්ධ පහ. එතකොට මේ පහ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට ඒක වෙනම පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේක මහින්නා ඊළඟ ධර්ම දේශනාවෙදිත් වැඩිපුර තව විස්තර කරලා කරනවා. අදන්ට ඉක්මනට කරගෙන යන්නම් මේ අද කොටස කරලා. ඊට පස්සේ පසුව අපි මේක තවත් වැඩි දුරට විස්තර කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් බොහොම ඉස්සරලා ඉක්මනට කියාගෙන යන්නම්. එතකොට මේ රූප කියන්නේ බාහිර රූපයයි ආධ්‍යාත්මික රූපයයි. එතකොට වේදනා කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ රූප, පංච උපාදානස්කන්ධේ රූප කියන කොටස කියලා කියන්නේ මේ නාම රූප කියලා ගත්ත කොටස් හතේ බාහිර රූපය, ආධ්‍යාත්මික රූපය කියන දෙක රූප. එතකොට වේදනා කියන එක පංච උපාදානස්කන්ධෙත් නාම රූපවල නාම කොටසෙ තියෙන වේදනාවත් එකයි. සංඥාව පංච උපාදානස්කන්ධයේ සංඥාවත් නාමවල සංඥාවත් එකයි. ඊළඟට සංකාර. සංකාර කියන්නේ ඒක පොඩ්ඩක් තියමු. ඊළඟට සංකාර විඥාන කියලා කියනවා. එතකොට මේ දෙක අපි එහෙම තියමු. එතකොට මෙතන මේ පස්ස කියන එක නාම කියන එකේ තියෙන පස්ස කියලා චෛතසිකය. එතකොට මේ පස්ස කියන්නේ මොකද්ද? තින්නම් සංගති පස්සෝ. තුනක එකතුවක් තමයි පස්සේ කියව. මොකද්ද එකතු වෙන්නේ? තුන. බාහිර රූපය, ආධ්‍යාත්මික රූපය, විඥාන. එහෙනම් මේ රූප කියන අර රූප කියන එකේ එකත් විඤ්ඤාණය කියන එකත් තුනේ එකතුවර තමයි පස්සේ කියන්නේ. එහෙනම් මේ පස්ස කියන එකේ මේ කොටස් තුනම අඩංගු වෙන. එහෙනම් අර පංචස්කන්ධය කිව්ව එකේ විඤ්ඤාණ කියන එක මෙන්න මේ පස්ස කියන චෛතසිකය තුල තියෙනවා. ඊළඟට අපට දැන් තව දෙකක් ඉතුරුලා තියෙනවා, සංඛාර කියන එක. එතකොට අපේ මේ නාම රූප කියනකොට ඒ නාම කියන එකේ තියෙනවා චේතනා මානසිකාර කියලා. එතකොට මානසිකාර කියලා කියන්නේ පරිණේව මෙනෙහි කරන ස්වභාවය. එතකොට මානසිකාර කරලා ඒ අණුව ඇති වෙන චේතනාව විසින් ක්‍රියාත්මක වීම තමයි සංඛාර කියලා කියන්නේ. ඒක ක්‍රියාත්මක වෙන අවස්ථාව සංඛාර කියනවා. එහෙනම් මේ සංඛාර ඇති වෙන්නේ මොකක් නිසාද? මානසිකාර සහ චේතනා නිසා. මෙහෙන් අහසි මේ ටික පසුව වැඩියෙන් දේශනාවකට වැඩිපුර දාලා ඊළඟ දේශනාවදී විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මෙහෙන් අහසි දැනට විස්තර කරන්න මොකද්ද? මෙන්න මේ සිතම මේ නාම රූප කියන කොටස් හත, නාම ධර්ම පහයි රූප දෙකයි ඔක්කොම එකතු කරලා ඒක ගුණල් පහකට බෙදලා තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එහෙමනම් මෙතන ස්කන්ධ කියලා කියනවා. ස්කන්ධ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා තමයි කියන්නේ. කියන්නේ මේ උපාදානේ වෙච්ච ස්කන්ධ ගොඩ. ස්කන්ධ කියලා කියන්නේ ගොඩවල් කියන එක. ඇයි මේ රූප උපාදානස්කන්ධය කියන්නේ? අපි දන්නා රූප කියන එක ඉතාම වේගින් ඉපදෙන නිරුද්ධ වෙන දෙයක්, චිත්තක් මිශනයක් පාස. ඒක නිසා එක රූපයක් කියලා එකක් අපිට ගන්න පුළුවන් කමක් නැහැ. රූප ගොඩක එකතුවකට තමයි මේ රූප ස්කන්ධය කියලා කියන්නේ. නං මේ සිතක් කියලා කියන්නේ රූප ගොඩක එකතුවක්, බාහිර රූප ගොඩක්. ඇයි මේ සතර මා ධාතුන්ගෙන් හැදෙන දේවල් නේ? මේ ධාතු හතර ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ නිසා රූප ගොඩක් මිටියා. ඊළඟට වේදනාව කියන එක ඊටත් වඩා වේගකින් චිත්තක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන නාම ධර්මය. එන එක වේදනාවක් අපට වෙන් කරලා ගන්න බැ. වේදනා මිටියා නැත්තම් ගොඩා ස්කන්ධයක්. අන්න ඒක නිසා වේදනා ස්කන්ධය කියලා. එතකොට සංඥත් එහෙම, සංඛාරත් එහෙම, විඥානත් එහෙම. විඥානය කියන එකේ මේ කොටස් ටික නේ. විඥානය කියන එක චිත්තක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන නිසා ඒක තමයි ඇති වෙන්නේ. නාම ධර්ම සියල්ලම චිත්තක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන දේවල්. ඒක නිසා එහෙනම් ඒවා ඔක්කොම එකක් කියලා වෙන් කරගන්න බෑ. ගොඩවල් විදිහට තමයි අපිට කියන්න තියෙන්නේ. අන්න ඒක නිසා මේ ස්කන්ධ කියලා කිව්වා. මේ කොටස අපි තවත් චුට්ටක් විස්තර කරන්න ඊළඟ දේශනාවේදී. එතකොට එහෙනම් මෙන්න මේ සිතට නැත්තම් මේ නාම රූප වලටම තමයි සිත කිව්වේ, නැත්තම් පංචස්කන්ධ කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මේ පංච උපාදානස්කන්ධේ තමයි දුකයි කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? උපාදානේ වුණු සිත, එහෙම නැත්තම් මේ උපාදානේ වුණු ගොඩවල් පහ. මේ සිතක් ඇති වෙනකොට ඇති වෙන ගොඩවල් පහ උපාදානේ කරගත්තොත් තමයි දුක. එතකොට මොනවද අපට උපාදානේ කරගන්න තියෙන ලෝකේ? ලෝකේ උපාදානේ කරගන්න, උපාදානේ කරගන්නවා කියලා අපි කියනවා. මොනවද අපි උපාදානේ කරගන්න තියෙන්නේ? එක්කෝ රූපයක් උපාදානය කරගන්න ඕනේ, එහෙම නැත්නම් වේදනාවක් උපාදානය කරගන්න ඕනේ, එහෙම නැත්නම් මොකක් හරි සංඥාවක් උපාදානය කරගන්න ඕනේ, එහෙම නැත්නම් සංකාරයක් උපාදානය කරගන්න ඕනේ, එහෙම නැත්නම් විඥානයක් උපාදානය කරගන්න ඕනේ. ඇහි ඇතිවෙන විඥානය, නැත්නම් චක්කු විඥානය දැනීම, කනේ ඇතිවෙන විඥානය සෝත විඥානය, දිවේ ඇතිවෙන විඥානය ජීවා විඥානය, කය ඇතිවෙන විඥානය කාය විඥානය, නහය ඇතිවෙන විඥානය ගාණ විඥානය, මනස ඇතිවෙන විඥානය මනෝ විඥානය. ඔය දැනීම් එකක් මොකක් හරි එකක් උපාදානය කරගන්න ඕනේ. එතකොට එහෙනම් අන්න ඒ මොකක් හරි රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කියන මෙන්න මේ එකක් උපාදානේ වුණොත් අන්න ඒක දුකයි. එහෙම නැත්තම් මේ පහ තමයි අපට ලෝක උපාදාන කරගන්න තියෙන්නේ. වෙන මොකක්වත් උපාදාන කරගන්න දෙයක් නෑ. ওই වෙයෙන් පිට මොකක්වත්ම නෑ. එහෙනම් මෙන්න මේ දුක තියෙන්නේ මෙන්න මේ පහේ මොකක් හරි උපාදාන කරගත්තොත්. මොකක් හරි හෝ පහම උපාදාන කරගත්තොත් අන්න එතන දුක තියෙනවා. හැබැයි මේ සිත කියන එක අපි දැක්ක අපට ඕනෑවට හැදෙනවනේ මේව හේතු නිසා හටගන්නේ. එහෙමනම් මේ සිත නෙමේ දුක. එහෙමනම් රහතන් වහන්සේට දුක තියෙන්නේ නැනේ. රහතන් වහන්සේටත් ඇහැ තියෙනවා නම්, රූප තියෙනවා නම් පෙනෙනවා. කන තියෙනවා නම් ශබ්ද තියෙනවා නම් ඇහෙනවා. නහය තියෙනවා නම් ගඳ සුවඳ දෙනවා නම් දැනෙනවා. දිව තියෙනවා නම් රස දෙනවා නම් රස දැනෙනවා. කය තියෙනවා නම් කයට ස්පර්ශ දෙනවා නම් ස්පර්ශ දෙනවා. මනස තියෙනවා නම් සිතුවිලි තියෙනවා නම් පණ තියෙන නිසා මේ සියල්ල සිදුවේ. හැබැයි ඒ උන්වහන්සේලාට මේ සිත් වලින් දුක නැහැ. කායික දුක තියෙනවා. නමුත් මානසික දුක නැහැ. එහෙමනම් මේ දුක තියෙන්නේ මේ ස්කන්ධ උපාදාන කරගත්තොත් විතරයි. මේ උපාදාන නොවිච්ච සිතට මේ ස්කන්ධ පංචස්කන්ධය කියලා කියනවා. පංචස්කන්ධේ නෙමෙයි දුක. මේ රූප තිබුණා කියලා අපට දුක ඇති වෙන්නේ නැහැ. මේ හැට පේන මේ රූපයක් නිසා ඒ වේදනාව වේදනාව උපාදාන නෙවුනොත් ඒක මේ දුකක් ඇති කරන්නේ නැහැ. එතකොට මේක ගහ ගහ කියලා අඳුරගත්ත කියලා දුක සකස් වෙන්නේ නැහැ. අඳුර ගන්නවා කියන්නේ ඇතුලින් අපිට දැන් ලෝකෙ තුල මේ සම්මුතිය තුල ජීවත් වෙනකොට මේව අඳුර ගන්න නැතුව ඒ වචන පාවිච්චි කරින්න බෑනේ. හැබැයි ඒ පාවිච්චි කරාට යා පරමාර්ථය තුල අවබෝධයත් එක්ක සංඥා පාවිච්චි කරා කියලා එයාට දුක සකස් වෙන්නේ නැහැ. ඒක ඇත්ත දැනගෙන ඒක කතා කරන්න ඕන නිසා කතා කරනවා. ඒ විදිහට පාවිච්චි කරනවා. එතකොට එhmenනම් මේ දුක තියෙන්නේ උපාදානයේ උණු සිත උපාදානයේ උණ තැනමයි. පංච උපාදානස්කන්ධයමයි දුක. එතකොට රහතන් වහන්සේට ඇති වෙනවා සිතක්. අන්න එක ටිකව පංචස්කන්ධය කියලා. මේ ස්කන්ධ පහම ඇති වෙනවා උන්වහන්සේට. හැබැයි උන්වහන්සේලා මේකක්වත් උපාදානය කරන්නේ එතනම අදිත්තේ දිට්ඨ මත්තන් සුතේ සුත මත්තන් මුතේ මත මත්තන් විඤ්ඤාති විඤ්ඤාත මත්තන් කියලා එතන එතන අතහැරෙනවා. අතහරිනවා නෙවෙයි අතහැරලා අවසානයේ ඵලයකටපත් වෙච්ච කෙනාට අතහැරෙනවා. එතන එතන අතහැරෙනවා. එතකොට උන්වහන්සේලාට මේ පිනින් මොනවා පින්න කියලාවත් ඇහුණා කියලාවත් ගන්සුන් දෙන්න කියලාවත් රස දෙන්න කියලාවත් ස්පර්ශ දෙන්න කියලා මතක් වුණා කියලාවත් දුක සකස් වෙන්නේ නේ. ඒ දුක බාර ගන්නෙ නේ. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධේම දුකයි කියලා කිව්ව බුදුරජාණන් වහන්සේ මේ සිත උපාදාන කරගත්තොත් ඒකමයි දුක කියලා. එතකොට යම් කිසි කෙනෙකුට පෙළෙනකොට මේ ඇතුනේ පංචස්කන්ධයක් කියලා තේරුම් ගත්තා. නැත්තම් ඇත්තටම ඒක එතනින් මොකක්වත් ඉස්සරහට යන්නේ අවශ්‍යතාවයක් නැහැ. ඒ සිත එතන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන සිත. මේක හේතු වලින් ඇතිවෙච්ච ඵලයක්. ওই විදිහට තේරුම් ගත්තොත් එහේ මේක ක්‍රියාසිතක් බවට පත් වෙනවා. මේ විදිහට මේ ඇති වෙන සිත පංචස්කන්ධයක් විදිහට බලනකොට කියනවා ඒක යෝනිසෝ මනසිකාරය කියලා. ඇත්ත ඇති හැටින් දකින්න නැත්නම් යථාභූත ඥාන දර්ශනින් බලන විදිහට යෝනිසෝ මනසිකාරය කියලා කිව්වා. එතකොට මේ ඇති වෙන සිත අපි මට පෙනෙනවා මට ඇහෙනවා කියලා මේ සිත උපාදානය කරගෙන මේක නිත්‍ය දෙයක් මේකෙන් සැපක් තියෙනවා මේක දුකයි මේක ආත්මයි මට තමයි මේක උනේ මේක මගේ සිත ওই විදිහට අල්ලා ගන්න එකට කිව්වා නිත්‍ය සපාත්ම සුභ සංඥාවෙන් ගන්න එකට කිව්වා අයෝනිසෝ මනසිකාරය කියලා. එතකොට මෙන්න මේ ඇති වෙන සිත අයෝනිසෝ මනසිකාරයෙන් ගන්නකොට මොකද වෙන්නේ? මේක පංචස්කන්ධයක් නෙවෙයි පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනකොට මොකද්ද කියන්නේ? ඔන්න දුක සකස් වෙනවා. භවය සකස් වෙනවා. නැවත උපදින්න හේතු සකස් වෙනවා. එහෙනම් මේ දුක සකස් වුණේ මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් උන තැන. පංච උපාදානස්කන්ධයක් උනේ මේ අයෝනිසෝ මනසිකාරය නිසා. එවනම් මේක නතර කරන්නේ කොහොමද? මේ සිත ඇති වෙන තැන මෙතන ඇති වෙන පංචස්කන්ධයක් කියලා අඳුර ගන්නවා. ඊළඟට ඒකේ උපාදානි කරන්න දෙයක් නැහැ. මේක ඇත්ත ඇති සිටින් දකිනවා. මොකද ඇත්ත අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය. එතකොට ඒක ක්‍රියාසිතක් බවට පත් වෙලා එතනම නිමිල යනවා. කර්ම බීජ ක්ලේශ බීජ සකස් කරන එතනම නිමිල යන සිතක් බවට පත් වෙනවා. එහෙනම් මේක උපාදානය කරොත් උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. දුක බවට පත් වෙනවා. භවය සකස් වෙනවා. එනම් මෙන්න මේක කරන්න ක්‍රම කීපයක් දැනටත් අපි ඉගෙනගෙන තියෙනවා. මේ කරන්න තියෙන ඥානෙට කියනවා සම්මා ඥානෙ, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියනවා, යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා, ඇත්ත ඇති හැටින් දකින නුවණ කියනවා. ඒකට මෙන්න මේ විදිහට ඒ මොකක් කිව්ව හරි ඒක පාවිච්චි කරනවට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට කොහොමද මේ යෝනිසෝ මනසිකාරය දෙන්න අපි දැන් ගොඩක් ක්‍රම ඉගෙනගෙන තියෙනවනේ. මේ ළඟදිම ඉගෙනගත්ත එක තමයි නාම රූප කියලා බලන එකේ මේ සිත. ඊළඟට තවත් එකක් අපි දන්නවා මේ සිත කියනගේ හේතුඵලය බොරුවක් කියලා බලන එක. ඊළඟට මේ සිත හැදෙන්නේ කොහොමද කියලා බලුවා. බාහිර රූපය ආදී තුන් රූපය එකතු වෙනකොට විඥානේ පණ තියෙන නිසා ඇති වෙන එකක් මේ සිත මම හදනවා නෙමෙයි කියලා අපි ඉගෙන ගත්තා. දැන් අලුතෙන් එකක් ඉගෙන ගත්තා. මෙතන ඇති වෙන්නේ ස්කන්ධ පහක් පමණයි. පෙනෙන සිත බැලුවොත් ඇහැ රූපය එකතු වෙනකොට ඔන්න රූප. ඒක නිසා වේදනාවක් ඇති වෙනවා. සංඥාවක් ඇති වෙනවා. සංකාර ඇති වෙනවා. චිත්ත සංකාර ඇති වෙනවා. ඊළඟට විඥානේ ඇහැ පෙනෙන සිත ඇති වෙන නම් චක්කු විඥානේ නැත්තම් පෙනෙන සිත හැදෙනවා දැනෙන ස්වභාවයක් අන්නේ ඒක. එතකොට චක්කු විඥානේ කියලා කිව්වා. එමනම් මෙන්න මේ විදිහටත් අපිට දැන් ආකාර කිහිපකින්ම මෙන්න මේ යෝනිසු මනසිකාරයේ දෙන්න දන්නවා මේ සිතක් ඇති වෙනකොට. එතකොට අපි මුලින්ම ඉගෙන ගත්තා ලෝකෙම තියෙන්නේ හතරේ ගුණවල් සහ පහේ ගුණවල් කියලා. මොනවද හතරේ ගුණවල් කිව්වේ? ධාතු හතරෙන් හැදුච්ච ඒවා. එතකොට මොකද පහේ ගොඩ? පහේ ගොඩ කියලා කිව්වේ විඥාන ධාතුවත් එකතු වුණාම ධාතු පහක් වෙනවා. එහෙමනම් ඔන්න ධාතු පහක් එකතු වෙලා සිත කියලා එකක් හැදෙනවා. රූප කියලා જાතියක් තියෙනවා. නාම කියලා જાතියක් තියෙනවා. ඒතර නාම ඇති වෙන්නේ ගොඩවල් පහක උදව්වේ. රූප ඇති වෙන්නේ ධාතු හතරක උදව්වෙන්, ගොඩවල් හතරක උදව්වේ. එහෙනම් මෙන්න දැන් අපි දන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද්ද? ස්කන්ධ ධාතු ආයතන විදිහට ලෝකේ බලන්න කිව්වා. අපි දන්නවා දැන් ස්කන්ධ විදිහට බලන්න ලෝකේ. මොකද්ද ස්කන්ධ කියන්නේ? ස්කන්ධ පහක් විදිහට. චිත්තේන නියති ලෝකේ, චිත්තේන පරිකස්සති, චිත්තසේක ධම්මස සබ්බේ වසමං වග. සිතටම තමයි ලෝකේ කියන්නේ. සිතම තමයි මේ ඇදගෙන ඇදගෙන ඉස්සරහට ලෝකේ දිගට දිගට පැවතගෙන පැවතගෙන යන්නේ. නැත්තම් ඉපදී ඉපදී යන්නේ මොකක් නිසාද? කාය නිසා නෙමෙයි. අපි මරණානුසතිය වඩනකොට දැක්ක මේ කාය කියන එක සම්පූර්ණයෙන් පොළොට පස්සෙල හිස්සල යන එකක්. කාය යන්නේ ඉස්සරහට. මේ සිතමයි ඉස්සරහට ඇදගෙන ඇදගෙන යන්නේ. මේ ලෝකේ පැවැත්ම ඇදගෙන ඇදගෙන යන්නේ. සත්‍යයේ පැවැත්ම ඇදගෙන යන්නේ. චිත්තසේක ධම්මස්ස සබ්බේ වස්මං වග. මේ සිත කියන එකම ධර්මයට මුළු ලෝකයේම මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක, තිරිසන් සත්තු මේ සියලුම නිර්සත්තු පව වසඟ වෙලා ඉන්නවා. මොකේද? මේ සිත කියන එකම ධර්මතාවයට. එහෙමනම් මේ සිත කියන ධර්මතාවය තමයි මේ පංචස්කන්ධ නැත්නම් උපාදානස්කන්ධ පහ කියන්නේ. මේක උපාදානේ වුණොත් උපාදානස්කන්ධ, හැබැයි ඇති වෙන්නේ පංචස්කන්ධය. එතකොට අපිට මේ ඇහැරෙනකොට ඇති වෙන්නේ රහතන් වහන්සේට පෙන්න විදිහටම තමයි මේ හැට රූප කියන එක පේන්නේ. වෙනසක් නැහැ. හැබැයි අපේ වෙනස මොකද්ද? අපි උපාදානය කරගන්නවා. උන්වහන්සේලා පංචස්කන්ධය එතනම නතර වෙනවා. ඒත් උන්වහන්සේලාට රූප වෙන්නට දුක නැහැ. අපිට දුක තියෙනවා, සැප තියෙනවා. සැපයි කියලා අල්ලගත්තා දුකයි. දුකයි කියලා ප්‍රතික්ෂේප කරන්න ගියත් දුකයි. මේක සැප දුක නැතුව මධ්‍යස්ථ ස්වභාවය මත අවිද්‍යාව තුල ඉඳගෙන ඒක බැලුවොත් ඒකේ සංඛාර දුක්ඛතාවය තියෙනවා. එහෙමනම් මෙන්න මේ මොන පැත්තකින් ගියා දුක සකස් වෙන්නේ මේ පංචස්කන්ධේ? පංචස්කන්ධයක් නොවී පංච උපාදානස්කන්ධයක් වෙන්න කිව්වොත්, නිත්‍ය සැප ආත්ම සුභ සංඥාවෙන් ගන්න කිව්වොත්, ඒකට අයිතිකාරය පනවා ගන්න කිව්වොත්, එහෙමනම් අපි ස්කන්ධ විදිහටත් ලෝකේ බලන්න දන්නවා. ලෝකෙම කියන්නේ මේ සිත් හයට. ලෝක හයයි සිත් හයයි. එනම් මේ සිතටම තමයි ස්කන්ධ කියන්නේ. එහෙමනම් අපි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාර තුනින්ම දැන් මුළු ලෝකෙම ගැන බලන්න ගන්නවා. ස්කන්ධ විදිහට, ආයතන විදිහට, ධාතු විදිහට. ධාතු පහක් කියලා අපි බැලුවා. ලෝකෙම තියෙන ධාතු හයයි. ආකාශ ධාතු කියන්නේ හිස් ස්වභාවය නිසා නිත් පහ ගත්තොත් ධාතු පහයි. ඊළඟට ආයතන හයයි. ස්කන්ධ පහයි. එහෙමනම් උපාදාන වෙන්න තියෙන්නේ මෙන්න මේ ටිකමයි. අපි තවත් බලමු මේ පංච උපාදාන ස්කන්ධ කියන කොටස් ටික මොනවද මේ කියලා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මුළු ලෝකෙම රූප අපි කොච්චරක් තියෙනවද කියලා බලන්න. මුළු ලෝකෙම තියෙන්නේ බාහිර රූප සහ ආධ්‍යාත්මික රූප. ආධ්‍යාත්මික රූප හයක් තියෙනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. ඒවට ගෝචර වෙන බාහිර රූප හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. වේදනා ජාති කීයක් තියෙනවද? වේදනා ජාති බොහෝ තියෙනවා. 100 ගණනක් විස්තර කරලා තියෙනවා. හැබැයි හැම වේදනාවක් මොකද්ද? එක්ක සැපයි, එක්ක දුකයි, එක්ක මධ්‍යස්ථයි. ඒක සමහර විටක අතීතයකක් වෙන්න පුළුවන්, අනාගතයකක් වෙන්න පුළුවන්, වර්තමානයකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඇහැ නිසා වෙන්න පුළුවන්, කන නිසා වෙන්න පුළුවන්, නාය නිසා වෙන්න පුළුවන්, දිවි නිසා වෙන්න පුළුවන්, ශරීරය නිසා වෙන්න පුළුවන්, මනස නිසා වෙන්න පුළුවන්. ඔය විදිහට බෙදාගෙන බෙදාගෙන යනකොට ආධ්‍යාත්මික බාහිර කියලා වෙන්න පුළුවන්. හැබැයි කොච්චර බෙදුවත් ඒ හැම තැනකම තියෙන මොකද්ද? සැප දුක් මධ්‍යස්ථ කියන ස්වභාවය. එහෙනම් වේදනා තුනයි කියලා බෙදමු. ඊළඟට සංඥා, අඳුරන ජාති. අපි අඳුරන ජාති කීයක් තියෙනවද බලන්න. අපිට කීයක් ජාති අඳුරන්න පුළුවන්ද? ඇහෙන් අඳුරන්න පුළුවන් රූප, කනෙන් අඳුරන්න පුළුවන් ශබ්ද, නහයෙන් අඳුරන්න පුළුවන් ගන්ධ, දිවෙන් අඳුරන්න පුළුවන් රස, කයෙන් අඳුරන්න පුළුවන් ස්පර්ශ, මනසින් අඳුරන්න පුළුවන් සිතුවිලි. එතකොට ඇහෙන් අඳුරන්නේ මොනවද? රූප අඳුරනවා කියලා රූප සංඥා. කනෙන් අඳුරන්නේ ශබ්ද සංඥා. නහයෙන් අඳුරන්නේ ගන්ධ සංඥා. දිවෙන් අඳුරන්නේ රස සංඥා. කයෙන් අඳුරන්නේ ස්පර්ශ සංඥා. මනසින් අඳුරන්නේ සිතුම් සංඥා. ඊළඟට සංකාර. සංකාර කියලා කියන්නේ, සංකාර කියන එක එක ස්ථානයේ එක එක අර්ථයෙන් විස්තර කරනවා. මේ පංච උපාදානස්කන්ධ කියන එක සංකාර කියලා කියන්නේ, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. නැත්තම් කරන වැඩ, අපි කිව්වා අපි ජීවත් වෙනකොට වැඩ තුනක් කරනවා, හිතනවා, ක්‍රියා කරනවා, කතා කරනවා කියලා. ඒතර හිතනවාට කිව්වා චිත්ත සංකාර, කතා කරනවාට කිව්වා වචී සංකාර, ක්‍රියා කරනවාට කිව්වා කාය සංකාර. කාය හොලවන්නේ කායෙන් කරන වැඩවලට කාය සංකාර කිව්වා. එතකොට මේක අපි පටිච්ච සමුප්පාද විස්තර කරනකොට විස්තර කරන්නේ මෙතන සංකාර. අවිජ්ජා පච්චා සංකාර කියනකොට විස්තර කරන සංකාර කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර කියන එක. ඒ කියන්නේ පින්, පව් සහ නොසෙල්වෙන ධ්‍යාන ස්වභාවයේ සංකාර කිරීම. ඒවා පවත්වාගෙන යන ඒ ක්‍රියාවක් සිදු කරන, නැත්නම් ඒ ධ්‍යානවල සිටිනවා කියන එක සංකාර කරනවා කියන්නේ. කයින් කරනවා, කයින් කරන වැඩවලට කාය සංකාර. වචනෙන්, වචන වලින් කරන ක්‍රියාවට කිව්වා වචී සංකාර. එතකොට ඔය ධ්‍යාන වල ඉන්නකොට කය කරන්නේත් නැහැ, වචනේ කරන්නේත් නැහැනේ. මනස ප්‍රයෝග වෙලා ඒ ධ්‍යාන ස්වභාවවල, නොසෙල්ලෙන ධ්‍යාන ස්වභාවවල ඉන්නකොට අන්න එතන සංකාරයක් තිබෙනවා. අන්න ඒකට කිව්වා ආනිජාභි සංකාර කියලා. එතකොට මෙන්න මේ කයින්, වචනෙන්, සිතෙන් කරන සංකාරවල පින් පැත්තට වෙන්නත් පුළුවන්, කුසල පැත්තටත් වෙන්න පුළුවන්, අකුසල පැත්තට වෙන්නත් පුළුවන්. එතකොට ඒක පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර වෙනවා. හැබැයි ඒක ඒකමයි මේ කය, කයෙන්, වචනෙන්, සිතෙන් තමයි මේ සංකාර සිදු වෙන්නේ සියල්ල. එතකොට මේ තුනම තමයි පිං පව් කියන කොටස් දෙකට යන්නේ. එතකොට මෙතන සංඛාර කියන එක අපි විස්තර කරන්නේ. එතකොට මෙතන පංච උපාදානස්කන්ධේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. ඒ වගේම දැන් නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට කාය සංඛාර කියන්නේ ආනාපාන සති. එතනින් මෙහා කාය සංඛාර කියනකොට මේ කයින් කරන වැඩ කතා කරන්නේ. ඊළඟට එතනදි කතා කරන්නේ වචී සංඛාර කියලා විතක්ක විචාර කියන එක, යමක් අඳුරනවා කියන එකම. නමුත් අපි සාමාන්‍ය මේ පංච උපාදානස්කන්ධය කතා කරන වචී සංකාර කියලා කියන්නේ වචනෙන් සිදුවෙන දේවල්. කුසල, අකුසල අපි වචනෙමුත් කරනවානේ. සම්මා වාචා, මිච්ඡා වාචා කියලා වචනෙන් සිදුවෙන කුසල, කුසල් කියලා තියෙනවා. එතකොට මෙතනදී කියන්නේ ඒක වචී සංකාර කියන එක ගැඹුරට යනකොට අපි කතා කරන්නේ අර විතක්ක විචාර, නැත්තම් වචනයක් හඳුනා ගන්නවා කියන තැනම තමයි එතන වචී සංකාර කියන්නේ. ඊළඟට විඥාන කියලා කියනවා. විඥාන, එතකොට සංකාර තුනයි. විඥාන කිව්වම විඥාන කියන එක ධාතුවක්. නමුත් ඒක ඇසේ සිත හැදෙනකොට චක්කු විඥානයත්, කනේ සිත හැදෙනකොට සෝත විඥානයත්, නාසයේ සිත හැදෙනකොට ඝන විඥානයත්, දිවේ සිත හැදෙනකොට ජීවා විඥානයත්, කය සිත හැදෙනකොට කාය විඥානයත්, මනස මතක් වෙන සිත හැදෙනකොට මනි විඥානයත් කියලා මෙන්න මේ විදිහට විඥාන කියන එක හයක් කියලා අපි විස්තර කරනවා. හොඳයි, එහෙනම් ඔතෙන් එනකන් එහෙනම් අපි මේ පංචස්කන්ධය කියන එක, දැන් මේ සිත පංචස්කන්ධයක් විදිහට අපි තේරුම් ගන්න උත්සාහ කරා. එහෙමනම් භාවනාවක් විදිහට දෙන මේක මම හිතන්නේ නවවෙනි භාවනාව වෙන්න ඕනේ. අපි මම මට මතක විදිහට භාවනා අටක් දීලා තියෙනවා. එමනම් අපි දැන් මොකද කරන්නේ? හැම හිතක්ම පංචස්කන්ධයක් කියලා බලනවා. පෙනෙනකොට පංචස්කන්ධයක් කියලා බලනවා. මොකද පෙනෙනකොට පංචස්කන්ධයක් කියන්නේ ඇයි? මේ පෙනෙනකොට රූප දෙකක් එකතු වෙන්න ඕනේ. මොකද රූප දෙක? ඇහැයි රූපයයි රූප. එතකොට මේ දෙක එකතු වෙනකොට දැන් මේ විඥානේ නැත්නම් අපිට පණ තියෙන නිසා මොකද ඇති වෙන්නේ? මේකට ඇති වෙනවා වේදනාවක්. කැමැත්තක් අකමැත්තක්. කැමැත්තක් නම් සැප වේදනාවක්, අකමැත්තක් නම් දුක් වේදනාවක්. දෙකම නැත්තම් අදුක්කම සුඛ වේදනාවක්. ඔන්න වේදනාවක් ඇති වෙනවා. ඊළඟට සංඥාවක් ඇති වෙනවා. මොන සංඥාවක්ද ඇහෙන්න? රූප සංඥා. රෝස මල කියනවා, ගහ කියනවා, මිනිස්සයා, මේ ගෙදර, වාහනේ, ওই ඔක්කොම රූප සංඥා. ඒකට සංඥාවක් තියෙනවා. ඊළඟට ඔන්න සංඛාර. සංඛාර මෙතන මොන සංඛාරයක්ද? මේ සිතෙන් කරන දෙයක්, මේ පේනවා කියන එක ඇඟ හොලෝල කරන එකක්වත් වචනයක්වත් නෙවෙයි. සිතෙන් සිදුවෙන දෙයක්. ඒක නිසා චිත්ත සංඛාරයක් සිදු වෙනවා. මේ පේනවා කියන සිතක්, සිතන බවක් ඇති වෙනවා. පේන එක අඳුර ගැනීමක් තියෙනවා. එතකොට විඥාණය කියලා කියන්නේ මෙතන ඇති වෙන්නේ චක්කු විඥාණය කියන එක. මේ පේන සිත ඇති වෙනකොට ඇහෙන සිතත් ඒ වගේ. ඒක බලන්න රූප තියෙනවද කියලා. ඇහෙන සිත හැදෙන්න නම් තියෙන්න ඕනේ මොනවාද? රූප දෙකක් තියෙන්න ඕනේ. කන තියෙන්න ඕනේ, ශබ්දයක් තියෙන්න ඕනේ. එසකොට ඒක නිසා ඇති වෙන්න පුළුවන් වේදනාවක්. ඒ ඇහෙන දේ සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, අදුක්කම සුඛ වෙන්න පුළුවන්. හැබැයි වේදනාවක් තියෙන. ඊළඟට සංඥාව. කණෙන් නම් ඇති වෙන සංඥා මොනවාද? ශබ්ද සංඥා. මොනවාද ශබ්ද සංඥා? වාහන සද්ද කියනවා, වහින සද්ද කියනවා, කුරුල්ලෝ කෑ ගන්න සද්දේ, ළමයි අඬන සද්දේ, ওই දෙට එක එක සද්ද තියෙනවා. එමනම් ওই විදිහට සද්ද සංඥාව. ඊළඟට සංකාරය. එතකොට මේකෙදි සිදුවෙන්නේ මොකද? චිත්ත සංකාරය. හඳුනගන්න සිතක් තමයි මෙතන ඇති වෙන්නේ. සිතෙන් කරන වැඩ. එමනම් චිත්ත සංකාරේ විඥානේ කියන්නේ මොකද්ද? සෝත විඥානේ. ඇහෙන ඇහෙන්ට නම් ඇති වෙන්න ඕනේ කනේ තමයි විඥානේ හටගන්න ඕනේ. ඊළඟට අපි නහය ගත්තොත් එහෙම ගන්සුන් දෙන්න සිත ගත්තොත් කොහොමද ඇදෙන්නේ බලමු. මේකටත් තියෙනවා රූප දෙකක් තියෙනවා. මොනවාද රූප දෙක? නහය තියෙනවා, ගන්සුඳ තියෙනවා. අන්න ඒක රූප. ඊළඟට මේ දැනුණාට පස්සේ මේ නහයයි ගන්සුඳ එකතු වෙනකොට මේ නාම ධර්ම නිසා අපට ඇති වෙනකොට ඇති වෙන මොකක්ද? වේදනාවක්. සමහරට මේක හොඳ එකක් නම් සැප වේදනාවක් නම් තමන් කැමති එකක් නම් සැප වේදනාවක් ඇති වෙනවා. අකමැති එකක් නම් දුක් වේදනාවක් ඇති වෙනවා. මේ දෙකම නැත්තම් අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනවා. එහෙනම් වේදනාවක් තියෙනවා එතන. ඊළඟට සංඥාවක්. සංඥාවක් හට ගන්න. මොන සංඥාවක්ද නහයෙන් අඳුරන්නේ? ගන්ධ සංඥාවක්. මල් සුවඳ, රෝස මල් සුවඳ, ඊළඟට අසූචි ගඳ, නොයෙක් දේවල්, මොනවා හරි කෑම සුවඳ. ওই විදිහට ඔන්න සංඥා ටිකක් අඳුර ගන්නවා. ඊළඟට සංකාරේ. මෙතන සංකාරේ චිත්ත සංකාරයක්. එහෙම නැත්නම් මේ සිතකින් කරන වැඩ, සිතක් තමයි. කය ක්‍රියා කරන වචනයක් නෙවෙයි චිත්ත සංකාරයක් සිදු වෙනවා. එහෙමනම් මේකත් පංචස්කන්ධයක්. ඊළඟට විඥානේ කියන්නේ ඝාන විඥානේ නැත්නම් ගන්සුන් දැන්න සිත හැදෙන නිසා එතන ඝාන විඥානේ කියලා කිව්වා. ඊළඟට අපි රස දැන්න සිත ගත්තොත් මෙතනත් තියෙනව නේද? රූප තියෙනවා. මොනවාද රූප? දිවයි රසයයි. එතකොට මේ දෙක ගෑවෙනකොටම පණ තියෙන නිසා ඔන්න ඇති වෙනවා මොකද්ද? වේදනාවක්. මේ දිවේ ගෑවෙන දේ ගැන, මේ රස ගැන කැමති දෙයක් නම් සැප වේදනාවක්, අකමැති දෙයක් නම් දුක් වේදනාවක්. කැමැත්තත් අකමැත්තත් නැත්තම් අදුක්කම සුඛ වේදනාවක්. එහෙනම් වේදනාවක් තියෙනවා. රසඤ්ඤා. දැන් මොනවාද මේ දිවෙන් අඳුරන සඤ්ඤා? රස වර්ග අඳුරනවා. පැණි රස, ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස. ඔන්න සඤ්ඤා. එහෙනම් සංඥාවක් තියෙනවා. සංකාර. මෙතන සංකාර කියන්නේ මොකද්ද? චිත්ත සංකාරය. මේ සිතක් නේ රස දෙන්නේ, සිතක් අඳුර ගැනීමක් නේ සිදෙන්නේ, සිතක කරන ක්‍රියාවලිය. වචනයක්වත් ඇඟෙන් කරන දෙයක්වත් නෙවෙයි, සිතක් තමයි එතන තියෙන්නේ. චිත්ත සංකාරයක් තමයි තියෙන්නේ. ඊළඟට විඥානය කියන්නේ ජීවහා විඥානය. රස දෙන්නේ සිත ඇති වෙන ජීවහා විඥානය හට ගන්න. ඊළඟට අපි බලමු ස්පර්ශ දෙන්නේ සිත. එතන මොනවාද රූප? එතකොට කයයි ස්පර්ශයි රූප. ඊළඟට ඒ ඇති වෙන එකට කැමති නම්, තමන් කැමති වූ එකක් නම් සැප වේදනාවක් ඇති වෙනවා. අකමැති එකක් නම් දුක් වේදනාවක් ඇති වෙනවා. කැමැත්තකුත් අකමැත්තකුත් නැත්නම් මධ්‍යස්ත අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනවා. එහෙනම් වේදනාව කියන එක තියෙනවා. ඊළඟට සංඥා. අඳුර ගැනීම. ඒ ස්පර්ශ වුණ දේ අඳුරනවා කොහොමද? සීතල කියලා අඳුරනවා, රස්නේ කියලා අඳුරනවා, උණුසුම කියලා අඳුරනවා. තව සැපයි, සිනිදුයි, ගොරෝසුයි විදිහට නොයෙක් විදිහට අඳුර ගැනීම සිදු වෙන සංඥා කියලා කියන එකට. එහෙනම් සංඥා තියෙනවා. ඒකට සංකාර, සංකාර කියන්නේ අඳුර ගන්න, කයෙන් කරන වැඩක් කියලා. කය ක්‍රියා කිරීමක් නෙවෙයි මෙතනදී වෙන්නේ. මොකද්ද මෙතනදී සිදු වෙන්නේ? චිත්ත සංකාරයක්, සිත ක්‍රියාත්මක වීමක් තමයි වෙන්නේ. ස්පර්ශ දැනීමේ සිත. එහෙනම් ඒකට තියෙන ඕන විඥානේ කොහෙද? කාය විඥානේ. කයේ තමයි තියෙන්නේ. ඊළඟට මතක් වෙන සිත ගත්තොත් අපි එතනක් තියෙන රූප. මොනවාද රූප? මනසයි සිතේලි රූප. එතකොට මනසට සිතුවිල්ලක් එනකොට මම ඒකට කැමති නම් සැප වේදනාවක් ඇති වෙනවා. ඒ සිතුවිල්ලට අකමැති නම් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒකට කැමැත්තයි අකමැත්තයි දෙකම නැත්තම් අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනවා. ඊළඟට අඳුර ගැනීමක් තියෙන සංඥා. මොනවාද අඳුරන සංඥා? තරහ, භය, ආසාව, ඉරිසියාව, ඔන්න ඔය විදිහට සංඥා තියෙනවා අඳුර ගැනීම. ඊළඟට සංකාර. චිත්ත සංකාරයක්, සිතෙන් කරන සිදුවීම. චිත්ත සංකාරය සිත ක්‍රියාත්මක වීමක් තමයි තියෙන්නේ. ඊළඟට විඥානේ තියෙන්නේ කොහෙන්ද? මනෝ විඥානේ. මනස කියන එකේ තමයි විඥානේ වැඩ කරන්න ඕනේ. එමුණ එතනත් පංචස්කන්ධයක් තියෙනවා. ස්කන්ධ පහ. එහෙනම් අපි මේ සිත් කියලා හයපලක අඳුරපු හැම සිතකම මේ ස්කන්ධ පහ තියෙනවා. එහෙනම් මේ සිතටම තමයි පංචස්කන්ධය කියන්නේ. එතකොට මේක උපාදානය වුණොත් පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා, දුක බවට පත් වෙනවා, භවයේ දිගට දිගට සකස් වෙගෙන යනවා. එහෙමනම් අපි දැන් මොකද කරන්නේ? දැන් අපි මේක තේරුම් ගත්තා. මේ හිතටමයි පංචස්කන්ධය කිව්වේ. ඒ සිතේ මොකුත් ප්‍රශ්නයක් නැහැ, ඒකේ දුක නැහැ. හැබැයි මේක උපාදානය වුණොත් දුක සකස් වෙනවා. ඒක පංචස්කන්ධකින්ම නතර කරොත් එතනින් මේ සිත අවසාන වෙනවා. දිත්තේ දිත්ත මත්තන් සුති සුත මත්තන් මුතේ මුත මත්තන් කියලා එතන මේ සිත නිරුද්ධ වෙලා යනවා. එහෙනම් අපි හැම සිතක්ම මේක දැන් භාවනාවක් විදිහට කරමු. කොහොමද බලන්නේ? හැම හිතක්ම පංචස්කන්ධයක් කියලා බලනවා. පේනකොට පංචස්කන්ධයක්. මේ ස්කන්ධ පහ තමයි ඇති වෙන්නේ. ඇහෙනකොට පංචස්කන්ධයක්. එතන ඇති වෙන්නේ ස්කන්ධ පහ. ගන් සුවඳ දැනෙනකොට පංචස්කන්ධයක්. එතන ඇති වෙන්නේ ස්කන්ධ පහ. දිවට රසයක් දැනෙනකොට පංචස්කන්ධයක්. මෙතන ඇති වෙන්නේ ස්කන්ධ පහ. කාය ස්පර්ශයක් දැනෙනකොට පංචස්කන්ධයක්. එතන සිදු වෙන්නේ පංචස්කන්ධ පහ කැටීම. සිතුවිල්ලක් මතක් වෙනකොට පංචස්කන්ධයයි. මෙතන සිදු වෙන්නේ ස්කන්ධ පහ හට ගැනීම. එහෙනම් මේ ආයතන හයේ මෙතන වෙන්නේ ස්කන්ධ පහ කැටි වෙනවා, නිරුද්ධ වෙනවා. ස්කන්ධ පහ කැටි වෙනවා, ආයත නිරුද්ධ වෙනවා. ආයත ආයතනක ස්කන්ධ පහ කැටි වෙනවා, නිරුද්ධ වෙනවා. එහෙනම් පංචස්කන්ධයේ ඉපදීම නිරුද්ධ වීම තමයි මෙතන හැම වෙලාවෙම සිදු වෙන්නේ. උදේ ඉඳලා රෑ වෙනකම් අපි දිස්සවල වෙනකම් මෙන්න මේ ස්කන්ධ පහක ඇතිවීමක් නිරුද්ධ වීමක්, ඇතිවීමක් නිරුද්ධ වීමක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ ඇති වෙන නිරුද්ධ වෙන සිත, එහෙම නැත්නම් මේ පංචස්කන්ධයේ උපාදාන කරගත් දුක සකස් වෙනවා. ඒක යථාභූත ඥාන දර්ශනය ඇති කරගෙන මේක ඇත්ත ඇති හැටින් දැනගෙන සිහිය ඒ සිත ඇති වෙන තැනම, ඇති වෙන තැනම තේරුම් ගත්තොත්, ඇති වෙන තැනම නතර කරගත්තොත් එතන දුක සකස් වෙන්නේ. එතනින් මේ සිත නිවිලා යනවා, නිවීමටපත් වෙනවා. දුකටපත් වෙන්නේ නැතුව එතනම නිවිච්ච සිතක් බවටපත් වෙනවා. හොඳයි, එහෙනම් මේ භාවනාව කරන්න බලන්න. දිගටම අපි එක එක පොඩි පොඩි භාවනා කරගෙන ගියා. මේක ටිකක් ගැඹුරු භාවනාවක්. එhmenan අපිට මේ නිවන සඳහාම මේ ස්කන්ධ පහම තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ස්කන්ධ පහ අවබෝධ කරගෙන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන ඒක ගැන තියෙන උපාදානය අතහැරුණොත්, මේක ගත යුතු දෙයක් නෑ කියලා තේරුණොත් අන්නේ යාට ඇති වෙන මොකද්ද? නාචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ අල්ලන්න මොකුත් නෑ. මේ ස්කන්ධ පහක ඇතිවීම නිරුද්ධ වීම අතර ලෝකෙ තුල මොකක්වත් දෙයක් වෙන්නේ නෑ. මේ පැවැත්ම තුලම තියෙන්නේ මේ ස්කන්ධ පහක ඇතිවීම සහ නිරුද්ධ වීම කියලා තේරුණාම යාට මෙන්න මේ උත්තරේ අවසන්ට එනවා. මොකක්ද අල්ලන්න තියෙන්නේ? එතනම ඇතිවිලා එතනම නිරුද්ධ වෙන ස්කන්ධ ගොඩවල් පහක්. නාචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ අල්ලන්න දෙයක් නෑ. ඒවම්පි වික්කවේ බික්කෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මේ ධම්මානුපස්සනාව කොටසටත් මේ පංචස්කන්ධ කියන කොටසයි වෙනවා. එහෙමනම් එයාට අන්තිමට උත්තර වෙනවා මෙන්න මේක තේරුම් ගන්නවත් එක්ක, මේ පංචස්කන්ධය තේරුම් ගන්නත් එක්ක ලෝකේ අල්ලන්න මුකුත් නෑ, රකින්න මගේ කියන්න, නවත්වන්න, පවත්වන්න, දිගට දිගට පැවතගෙන යන සංසාරේ කොච්චර කාලයක් ඉපදුනත්, අනන්ත කාලයක් අතීතයේ ඉපදිලා මෙරිලා ගියත්, මොන සතෙක් කියලා දිව්‍ය ලෝකේ ඉඳලා බ්‍රහ්ම ලෝකේ ඉඳලා මෙන්න මේ ස්කන්ධ පහක ඇතිවීම නිරුද්ධ වීම විතරයි උනේ. දැනට වෙන්නේ තුදේ ඉඳලා රැවෙනකන් ඒකම පමණයි. අනාගතේ කොච්චර කාලයක් කීවරක් මේ ලෝකෙට ඇවිල්ලා මොන මොන ජීවිත ලැබලාවත් මේ ස්කන්ධ පහක ඇතිවීම නිරුද්ධ වීම හැරෙවෙන මොකුත් නෑ කියලා හිතනකොට එයාට මෙන්න මේ උත්තරේ තමයි එන්නේ තියෙන්නේ. නාචිකින්ච ලෝකේ උපාදී තමයි. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි මේ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වැඩුවොත් එහෙම එයාට මේ බුදුරජාණන් වහන්සේ කිව්ව මාර්ගය යනවා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරපු උත්තරේ එනවා නම් අපි අනිවාර්යයෙන් මේ බුදුහාමුදුරු දේශනා කරපු මාර්ගය වඩනවා වෙන්න ඕනේ. හොඳයි, එහෙනම් අපේ දේශනාවට නියමිත කාලෙත් අවසාගෙන වේගෙන එනවා. එහෙනම් අපි අද ප්‍රශ්න අහන්නත් අවස්ථාව දෙන්න තියෙන නිසා මෙතනින් එහෙනම් මේ දේශනාව නතර කරමු. එමනම් අප මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත්තා වූ සීලම් කුසල් මේ ලෝකයේ ශාසනය තහ ආරක්ෂා කරන්නා වූ අල්පේශාක මහේශාක සීලම් දී දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමින් අනුමෝදන් කරන අපත්තා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිලං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිලං රක්ඛන්තු දේශන. ආකාසට්ටාජිව මට්ටා දේවානග මහිද්දික පුඤ්ඤන්තං අනුමෝදිතා චිලං රක්ඛන්තු මම්පරන්ති. යම්කිසි ඥාති පින් බලාපොරොත්තුෙන් පින් ලබාගත හැකි ස්ථානක සිටින මේ පින් අනුමෝදන් කරමින් අනුමෝදන් කර ලබත්වා කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා කරන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. හොඳයි, නැ සීල දිනාටම තෙරුවන් සරණයි. අපි ප්‍රශ්න අහන්න පොඩි වෙලාවක් ලැබලා දෙනවා. මේ ප්‍රශ්න අහන අය චුට්ටක් දැනගන්න මට හදිසි මේක කට් වෙන්න පුළුවන්. මොකද අපිට මේ කරන්ට් එක දැන් මේ දේශනාව තුළදී තුන් සැරයක් විතරම ගියා අපහු ආවා. ඉතින් මැදදී මට ප්‍රශ්නේ මට ඇහෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැමෝටම මම නැවත අහන්නම්. අපි ප්‍රශ්න සුළු වෙලාවක් අහලා අපි නතර කරන්න උත්සාහ කරමු. ඊළඟ සතියේ බොහෝ වෙලාවට ඔස්ට්‍රේලියාවට වැඩම කරලා තමයි ධර්ම දේශනාව කරන්නේ. එතකොට හැම දිනාටම ප්‍රශ්න අහන්න වැඩි වෙලාවක් ලබලා දෙනවා. නමුත් අපි ප්‍රශ්න අහන්න බලාගෙන ඉන්න නිසා පොඩි වෙලාවක් දෙමු ප්‍රශ්න අහන්න. හැම දිනාගේම මයික් අන් මියුට් කරලා අවස්ථාව ලබලා දෙන්න ප්‍රශ්න අහන්න. තේරුම් ගන්න. මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් මම හිතන්නේ මං කියනවා ඇහෙනව නේද?
එහෙනම්
හරි. මොනාද ප්‍රශ්න අහන්න තියෙනවා අහන්න.
අවසරයි වික්ෂණ වහන්සේ.
ඔව්.
ඉරසරණයි.
ඉරසරණයි.
ඔය භාවනාව වඩනකොට මෙතන දැන් අපි ඔක
නාම රූප වශයෙන් හෝ අද ඉගෙනගත් ඔය මේ පංචස්කන්ධ වශයෙන් හෝ ආයතන හරි ඇති වෙන නැති වෙන බලනකොට මට දැනගන්න ඕනේ. දැන් අපි ඒක අර භාවනා ඉරියවට වාඩි වෙලා වඩනකොට එක එක ආයතනයක ඇති කරගෙන එහෙම බලලා එහෙම නැහෙන් මෙම් කරලා එහෙම වඩන්නත් පුළුවන්. නැත්තම් ඔහේ වාඩිලා ඉඳලා එන අරමුණ අනුව ඒක අරමුණ ඒක මනාලුක වශයෙන් මනන්නත් පුළුවන්. එන අරමුණ කඩලා බලන්න පුළුවන් පංචස්කන්ධ හෝ නාම රූප හෝ ඒ දෙකම කරන්න පුළුවන් වෙනවාස මට දැන දිනවා. හැබැයි අර සමහර වෙලාවට අර ආයතන හයේ ගිහිල්ලා කරනකොට වෙහෙසයි ටිකක්. එහෙම කරලා නිකම්ම වැඩෙන්න අරනකොට බලන්න අරනකොටත් එහෙම කරන් යන්න පුළුවන් පහසු කියලා හිතෙනවා. මට දැනගන්න ඕනේ ඒක ප්‍රශ්න මේක කොහොම වැඩුවත් එක වරදක් නැද්ද කොහොමද කියලා. සම්.
දැන් කියනවා නම් මම කියනවා ඇහෙනවා නේද?
ඇහෙනවා.
ඇත්තටම කියනවා නම් අපිට ආයතන වල බලන එක තමයි කරන්න ඕනේ දේ. අපි භාවනා කරද්දී ඒක කරන විදිහ කියලා දෙන්න තමයි ඒක තැන ඉඳගෙන අපි මේ ආයතන දිහා බලාගෙන බලෙන් ඒක අර පුහුණුවක් විතරයි. අපිට සාමාන්‍ය ජීවිතයේදී තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. ඒතකොට සාමාන්‍ය ජීවිතය කියලා වැඩ කරන ගමන් නම් මේක පාවිච්චි කරන්න පුළුවන් දෙයක් හිතන්න ටිකක් අමාරුයි. මොකද ලොකු වැඩක් කරනවනේ මෙන්න මේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අරඤ්ඤගතව රුකුමුලුගතව ශුඤ්ඤාගාරගතව කියලා. ඒ කියන්නේ අර නිෂ්කලංක පරිසරයක අවශ්‍යතාවයත් වැඩ කටයුතු අඩු කර ගැනීම අවශ්‍යතාවයත් මේ නිවන් දකින්න අවශ්‍ය කෙනාට තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් කෙනෙක් කියනවා නිවන් දකින්න මහාන වෙන්න ඕනේ කියලා. ඇයි අතහරින්නම ඕනේද කියලා. එතකොට දැන් මේක වඩන කෙනාට තේරෙනවා ඇයි මේක අතහරින්න වෙලා තියෙන්නේ. මේ ඇයි මේ මහාන වෙන්න අවශ්‍යතාවය. يعني මේ නිකම්මේ අවශ්‍යතාවය මේ වඩන මනුස්සයට තමයි තේරෙන්නේ. මේක gedare ඉඳගෙන රස්සා කරන ගම මිනිස්සුත් එක්ක කතා කර කර පාටි වලට යන ගම වඩා ගන්න බෑ. මොකද හොද හොද මඩේ දානවා වගේ නැවත නැවත ඒ කෙලෙස් සහිත ඒවා ඇසුරුණු කරින්නත් බෑ නේද? අන්න ඒ වගේ මේ භාවනාව සියල්ල තියෙන්නේ සාමාන්‍ය ජීවිතේ වඩන්න. එතකොට අපි අර එක තැනක ඉඳගෙන කරන එක භාවනා වැඩසටහන වලදී අපි කරන්නේ ඒගොල්ලන්ට මෙතනදී පුහුණු කරනවා කරන විදිය. ඒක පුහුණු කරන්න තමයි අර ක්‍රමයේ පාවිච්චි කරන්නේ. හැබැයි මහත්තයා කිව්වා වගේ මේ ඒ වෙලාවට ඒ ආයතනෙ භාවනාව ඒ අවස්ථාව කරගෙන යන එක තමයි හරි ක්‍රමය. ඒකට කරන්න පුහුණුවක් තමයි අපි මේ අතනදි කරන්න පැහැදිලිද?
එහෙමයි මෙන්නස් පැහැදිලි
කියන්නේ. ඔව්. නමුත් ඉතින් මේ බොහොම අවිවේකී නම් ඒ භාවනාව මතක් වෙන්න හරි ආයතන එක කරන්න ඉඳගෙන නමුත් අනිත් වෙලාවට පුළුවන් තරම් මේක හැකි වෙලාවකට විවේකයෙන් ඉන්න වෙලාවකදී එන ආයතන විදිහට කරන්න.
එම වෙනවා සර. ඉඳගෙන එහෙම කරන එකේ වැඩුවට පස්සේ සමහරවිට අර නිකන් ඉන්න වෙලාවටත් අර ඒක මතක් වෙනවා, වැඩිපුර මතක් වෙනවා. සාමාන්‍ය නිකන් ඉඳ වැඩනකොට අර
මෙන්නස් කියනවා ඒක තනිදගෙන. ඔව් ඒක තනිදගෙන කරවන්නේ ඒකට.
කරවන්නේ ඔය. එකම දේ අර බයහන්ස කිව්වාගේ අර එක තැනින් ඉඳන් වඩනකොට ප්‍රැක්ටිස් එකට අර ආයතන හයේ මෙන්න බැලුවේ නැත්තම් හිත මනෝ ආයතන විතරක් ගිහිල්ලා يعني එකම කන ඇහෙන්න ඒ වෙලාවට බොහොම නිශ්චලයිනේ. එතකොට මනෝ ආයතන විතරක් හිත මතක් වෙන සිතුවිලි තුනක් විතරයි වැඩ කරන්නේ. ඉන්ද ආයතන හයෙන් විශේෂයෙන් බලන එක
ඒ
කියන්නේ පොදුසයි ඒක. අරකට වඩා නමුත් බවහසේ කියන මට තේරෙනවා. එහෙනම් සර්.
ඔව්. ඒක හොඳයි. එහෙම කරගෙන යන දෙකම කරගෙන යන්න ඉතින් විවේකයේ අඩුයිනේ. ඒක නිසා මේ රස්සා කරන අයට හැමිලා මේක බල බල ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට අර විදිහට හරි බලලා ටික ටික මේක පුරුද්දක් ඇති කරගෙන එතකොට හිත පුරුදුනාට පස්සේ ඒ විදිහට බලන්න සූදානම් වෙන අනිත් වෙලාවට. ඒක නිසා මම හිතනවා ඒක හැම එක තැනදීගෙන කරන එකත් කරාට කමක් නැහැ අවිවේකී නිසා. හොඳයි. තව කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවද මොන හරි? තිරසන්නේ. හොඳයි නං ප්‍රශ්න අහන්න නැත්තම් අපි මං හිතනවා නතර කරමු කියලා. සමහරක නැවතත් ලයිට් යන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා හොඳයි අපි එන නතර කරමු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්ඛෙත්තං අනුත්තරං දුලවේන මයාලද්දං වන්දිතුම් පස්සතුම් වරං ප්‍රජාපති මහතේරිය පටිපාටිය සද්දා සීලගය
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
උන්වහන්සේ පරිසරයෙන් වඩින්න.